ආදරණීය දුවේ පුතේ රජරට ගුරු ගෙදරින් අපි මේ පැයේ ඔබ වෙත ගෙනෙන සූදානම් වෙන්නේ ගණිතයේ පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්න අපි ආරාධනා කළේ කැකිරාව විද්‍යාර්ථ විද්‍යාලයේ අසේල නිශ්ශංක මහත්මයාට.
සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය දුවේ පුතේ. ඉතින් අපි දැන් බොහොම කාලයක් ඔයගොල්ලොන්ගේ ගුරු ගෙදර රජරට ගුරු ගෙදර වැඩසටහනින් එකතු වුණා. ඉතින් බොහෝ විට අද මම මේ ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ රජරට ගුවන් විදුලියෙන් මම ගුරු ගෙදර ගේන අවසන් වැඩසටහන වීමට බොහෝ විට ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔබ දැන් දිනෙන් දින ඔබගේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා දින ලං වෙමින් පවතින වකවානුවකයි මේ කාලය ගෙවන්නේ. ඉතින් අද දවසේ මම මේ වැඩසටහනට එන්නට කලින් පුතේ මම මුලින්ම කියන්නම් අද බලාපොරොත්තු වෙන්නේ 2016 සිට 2020 දක්වා ඔබට ලැබුණු සමගාමී සමීකරණ ආශ්‍රිත ගැටලු ටික සාකච්ඡා කරන්න. මම නැවත කියන්නම් අද දවසේ අපි මේ විනාඩි 50ක පමණ ආසන්න කාලය ඔබත් එක්ක ගත කිරීමට බලාපොරොත්තු වෙන්නේ 2016 සිට 2020 දක්වා අපද සාමාන්‍ය පෙළ විභාගයේට ලැබුණු සමගාමී සමීකරණ ආශ්‍රිත ගැටලු විසඳීමට. ඒ නිසා අද අපිත් එක්ක එකතු වෙන දුවලා පුතාලා පසුගිය ප්‍රශ්න පත්‍ර ඔබ ළඟට ඇරන් වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා මුලින්ම මතක් කරනවා. ඉතින් මේ ගණිතය නොයෙක් දේ සඳහා යොදා ගන්න බව හැමදාම අපි කියනවා. ඉතා අපට ඇහැට නොපෙනෙන ඉතා කුඩා පරමාණුයේ ඉඳන් අපිට නොපෙනෙන දුරක පවතින විශ්වයේ ඈත කෙළවර මුලින්ම අපි දකින්නේ අපගේ ඇසින් නොවේ. බොහෝ වෙලාවට ගණිතය උදව් කරගෙන අපි මුලින්ම ඒ දේ ගණනය කරනවා. පොඩි උදාහරණයක් විදිහට කිව්වොත් ඔබ ඉගෙන ගන්න පරමාණුයේ ඉලෙක්ට්‍රෝනය වලාවක් බවත් ඒ වලාව කුමන ආකාරයකට ගොඩනැගිලා තියෙනවද කියන හැඩයත් අපි ගණිතය පදනම් කරගෙන ගණිතයෙන් තමා මුලින්ම ගණනය කරලා යම් අදහසක් ලබා ගන්නේ. ඉතින් ගණිතයෙන් අපි නොදන්න දේවල් පිළිබඳ අදහසක් ලබා ගන්නට අපට උදව්වක් උපකාරයක් කරනවා කියන එකට හොඳ උදාහරණයක් ඒක. ඉතින් පුතේදුවේ අද දවසේ අපි කතා කරන සමගාමී සමීකරණ වලදී සිද්ධ වෙන්නේ අපි නොදන්න රාශීන් දෙකක් පිළිබඳව අගයන් සිවීමක් කරන්නේ. ඉතින් මම මුලින්ම ඔබට කියනවා සමගාමී සමීකරණයක් විදිහට ගැටලුවක් ලැබෙන්නේ කොහොමද කියලා මුලින්ම විභාගෙදී ඔබ දැනගත යුතු වෙනවා. ඔබට නොදන්න රාශි දෙකක් අඩංගු කරලා කොහෙදි හරි විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේදී ගැටලුවක් ලැබුණා නම් අන්න ඒ බොහෝ විට ඔබට ලැබෙන සමගාමී සමීකරණ ගැටලුව වෙන්නට පුළුවන්. එහෙමනම් අද ගැටලු කීපයක්ම කතා කරන්නට තියෙන නිසා මම වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මුලින්ම අවධානය යොමු කරමු 2016 වසරේ ඔබට ලැබුණු සමගාමී සමීකරණය ආශ්‍රිත ගැටලුවට. 2016 වසරේ දෙවන ප්‍රශ්න පත්‍රයේ 5 වෙනි ගැටලුව විදිහට තමයි ඔබට සමගාමී සමීකරණ ගැටලුව ඔන්න ලැබිලා තියෙන්නේ. එහෙමනම් අපි මුලින්ම මේ ගැටලුව කියවලා බලමු. පාසල් පරිසර සංගමයක් විසින් සංවිධානය කෙරෙන පැලසිටුවීමේ වැඩසටහනකට එම පාසලේ ශිෂ්‍යයන් හා ගුරුවරුන් සම්බන්ධ වන ආකාරය පිළිබඳ මෙසේ විස්තරය මෙසේය. සෑම ශිෂ්‍යයෙකුටම රුපියල් 150 බැගින් හා සෑම ගුරුවරයෙකුටම රුපියල් 500 බැගින් යොදා රුපියල් 16,500ක මුළු මුදලක් එකතු කරගනු ලැබේ. ඉන්පසු මෙම මුදලින් පැල 330 මිලදීගෙන ඒවා සියල්ලම සෑම ශිෂ්‍යයෙකුටම පැල 5 බැගින් හා සෑම ගුරුවරයෙකුටම පැල 2 බැගින් සිටුවීමට බෙදා දෙනු ලැබේ. දැන් ඔන්න මම මුලින්ම ගැටලුව කියෙව්වා. මේ ගැටලුව කියවපුවාම ඔබට මෙන්න මේ ගැටලුව තුල අවශ්‍ය කරන සමීකරණ ගොඩනැගීමට අවශ්‍ය කරන තොරතුරු දීලා තියෙනවා. අපි තව චුට්ටක් ඉදිරියට ගැටලුව කියවගෙන යමු. සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ඒවා විසඳීමෙන් ශිෂ්‍යයින් ගණන හා ගුරුවරුන් ගණන සොයන්න. එහෙමනම් පුතේදුවේ ඔබට මුලින්ම සිද්ධ වෙනවා ශිෂ්‍යයින් ගණන ඔන්න නොදන්න එක රාශියක් තමයි ශිෂ්‍යයින් ගණන. අනික් නොදන්න විචල් එහෙම නැත්නම් නොදන්න කාරණාව තමයි ගුරුවරුන් ගණන. එහෙමනම් ඔන්න ඔබට මම මුලින් සඳහන් කරපු විදිහටම නොදන්න කාරණා දෙකක් මේ ගැටලුව තුල ගැප්පලා තියෙනවා. අන්න ඒ තුලින් ඔබට හිතන්න පුළුවන් මේ අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ සමගාමී සමීකරණ ගැටලුව කියලා. එහෙමනම් අපි මෙන්න මෙහෙම මුලින්ම හිතාගමු. මුලින්ම හිතාගමු ශිෂ්ටයින් ගණන x කියලා. ඔන්න ශිෂ්ටයින් ගණන සඳහා අපි වීජීය පදයක් යොදා ගන්නවා ශිෂ්ටයින් ගණන x, ගුරුවරුන් ගණන y කියලා හිතමු. හැබැයි මේ ගැටලුව තුල ශිෂ්ටයින් ගණන x වත් ගුරුවරුන් ගණන y වත් කියලා කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒ නිසා පුතේදී ඔබ ගැටලුව ආරම්භ කරන ස්ථානයේදී x y විදිහට ගත්ත වීජීය පද කුමක්ද කියන එක හඳුන්වීම අනිවාර්යෙන් කරන්නට ඕන. ඉතින් ඒ හින්දා මුලින්ම මේ වගේ ගැටලුවක ඒ අඩංගු දේ අපිට නම් කරලා නැත්නම් අනිවාර්යෙන් වගන්තියකින් ඒක නම් කරන්නත් මතක තියාගන්න. බලමු මොකද්ද මුලින්ම කියන්නේ. සෑම ශිෂ්‍යෙකුටම සෑම ශිෂ්‍යයෙකුම රුපියල් 150 බැගින් හා සෑම ගුරුවරයෙකුම රුපියල් 500 බැගින් යොදාගෙන රුපියල් 16,500ක මුළු මුදල් එකතුවක් මේගොල්ලෝ හදාගෙන තියෙනවා. ඉතින් එහෙමනම් අපි ගත්තේ කොහොමද ශිෂ්‍යයින් ගණන x. ඔබ දන්නවා ශිෂ්‍යෝ 10 දෙනෙක් හිටියානම් 150ව 10ක් ඔබට ලැබෙනවා. එහෙමනම් ශිෂ්‍යෝ x ප්‍රමාණයක් ඉන්නවා නම් ශිෂ්‍යයින්ගෙන් එකතු වුණ මුළු මුදල 150 ගුණ කිරීම x. ඒ වගේම ගුරුවරයන් ප්‍රමාණය y නම් ගුරුවරුන්ගෙන් එකතු වෙන ප්‍රමාණය 500 ගුණ කිරීම y. එතකොට ඒ දෙන්නගේ එකතුව කීයක් වෙන්නන ඕනද පුතේදුවේ කීයක්ද? 16,500ක් මේ ගැටලුවේ කියන විදිහට. එහෙමනම් ඔන්න ඔබට පළවෙනි සමීකරණය ගොඩනැග ගැනීමේ අවස්ථාව තියෙනවා. කොහොමද අපි පළවෙනි සමීකරණය ගොඩනගා ගන්න? 150යි x ධන 500යි y සමාන වෙනවා 16,500කට. ඒ තමා ගුරුවරුන් සහ ශිෂ්‍යයින් එකතු වෙලා එකතු කරගත්ත මුදල් ප්‍රමාණය දක්වන ගැටලුව. ඒ කියන්නේ අපිට මේ දීලා තියෙන ගැටලුවේ මුල් වගන්තියෙන් ඔබ ගොඩනගාගත්ත සමීකරණය. ඊළඟට අපි අවධානය යොමු කරමු එතනින් පස්සේ තියෙන වගන්තියට. ඉන්පසු මෙම මුදලින් පැල 330ක් මිලදීගෙන ඒවා සියල්ලම සෑම ශිෂ්‍යයෙකුටම පැල 5 බැගින්. ඒ වගේම ගුරුවරයෙකුට පැල 2 බැගින්. ඉතින් එහෙමනම් පුදේදුවේ ඔබට හිතන්නට පුළුවන් හිටපු සිසුන් ගණන x නම් ශිෂ්‍යයින්ට බෙදුන මුළු පැල ගණන කීයක්ද වෙන්නේ? 5 ගුණ කිරීම x. ඒ වගේම ගුරුවරුන්ට පැල 2 බැගින් ලැබුණ නිසා ගුරුවරුන්ට බෙදුන පැල ගණන කීයද? 2 ගුණ කිරීම y. ඒ විදිහට දුන්නාම පැල ඉතිරි වීමක් ගැන සඳහන් වෙන්නේ හරියටම සමාන වෙලා. අන්න එහෙමනම් ඔබට කියන්නට පුළුවන් 5යි x ධන 2යි y සමානයි 330යි කියලා. ඉතින් එහෙමනම් 2016 වසරේ ඔබට ලැබෙන සමගාමී සමීකරණ ගැටලුවේ සමීකරණ දෙක මෙන්න මේ විදිහට ඔබ ගොඩනගා ගන්නට ඕන. මුදල් ගැන හිතලා අපිට කියන්නට පුළුවන් මෙහෙම ශිෂ්‍යයෙකුගෙන් 150යි ගුරුවරයෙකුගෙන් රුපියල් 500 බැගින් එකතු වුණ නිසා අපිට කියන්නට පුළුවන් 150යි x ධන 500යි y සමානයි 16,500යි. ඒ වගේම ඔවුන් අතරේ බෙදුනේ පැල 330. ශිෂ්‍යයෙකුට පැල 5කුත් ලැබුණා, ගුරුවරයෙකුට පැල 2කුත් ලැබුණා. එහෙමනම් අන්න ඒ කරුණු පදනම් කරලා අපිට ලියන්න පුළුවන් 5යි x ධන 2යි y සමානයි 330යි. ඔන්න ඔය සමීකරණ දෙක ගොඩනගපු පමණින්ම ඔබට විභාගය සඳහා බොහෝ අවුරුදුවලදී ලකුණු දෙකක් පිරිනමලා තියෙනවා. ඉතින් එහෙමනම් ඔන්න ඔබ ලකුණු දෙකක හිමිකාරයෙක් මෙන්න මේ සමීකරණ දෙක ඔබ ගොඩනගා ගත්තා. එහෙමනම් දැන් ඊළඟට වෙන්නේ මොකද්ද? ඊළඟට අපට सिद्ध වෙනවා මේ සමීකරණ දෙකේ සංගුණක සමාන කරගන්න. ඒ කියන්නේ ඉක්විචල්‍යයක් එහෙම නැත්නම් ඉක්වීජීය පදයක් ඉවත් කරගන්නට වෙනවනේ. මෙතනදී මම යෝජනා කරනවා මෙන්න මෙහෙම ක්‍රමයක්. දෙවන සමීකරණය 30න් ගුණ කරලා බලමු. දෙවන සමීකරණය 30න් ගුණ කරපුවාම ඔබට ලැබෙනවා 150යි x ධන 60යි y සමානයි 330ත් අපිට 30න් ගුණ කරන්නට වෙනවා 9,900ක්. අන්න එවිට ඔබට x ගේ සංගුණක සමාන කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. දැන් මේ අපි යොදාගත්ත සමීකරණය අපි 3වෙනි සමීකරණය කියලා කිව්වොත් මුලින් ලැබුණු සමීකරණ 1 සහ 2 කියලා කිව්වොත් 1 සමීකරණයේ සහ 3 සමීකරණයේ x ගේ සංගුණක සමානයි. එහෙමනම් දැන් අපි මොකද කරන්න ඕනේ? මේ වෙලාවේදී පළවෙනි සමීකරණය සහ තුන්වෙනි සමීකරණය සංගුණකත් සමානයි ලකුණුත් සමානයි. ඉතින් ඔබ දන්නවා සංගුණක සමාන වෙලා ලකුණුත් සමාන නම් මොකද්ද කරන්නට ඕන? එම සමීකරණ දෙක අඩු කරන්නටයි ඔබට සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි පළමු සමීකරණයෙන් දෙවැනි සමීකරණය අඩු කරමු. එවිට ඔබ දන්නවා 150යි x ගෙන් 150යි අයින් වුණාම අපට අවශ්‍ය දේ වෙනවා. එහෙමනම් x කියන වීජීය පදය නොමැති වෙලා යනවා. ඒ වගේම 500යි y ගෙන් 60යි අඩු කරන්නට වෙනවා. ඒ වගේම දකුණු අත පැත්තේ 16500ෙන් 9900ක් අඩු කරන්නට වෙනවා. මේ විදිහට පිළිතුර ලැබෙනවා කීයද? 440යි y සමානයි 6600ක්. 440යි y සමාන වෙනවා 6600ට. මම මේ සාකච්ඡා කරගෙන යන විදිය අහන ගමන් ඔබ මේ ගැටලුව සාදලා නැත්නම් අනිවාර්යයෙන්ම පැත්තකින් සටහනක් දාගන්න. එවිට දැන් ඔන්න 440යි y සමාන වුණේ 6600ටනේ. එහෙමනම් පුතේදුවේ අපිට පුළුවන් y උක්ත කරගන්න 6600 440න් බෙදන්න. පිළිතුර කීයක් වෙනවද? ඔන්න එහෙමනම් ඔබට පිළිතුර ලැබෙනවා y සමානයි 15ක් විදිහට. මෙතනදී ඒ පසරේදී ලකුණු ලැබෙන්නේ සමීකරණ දෙකෙහි දෙකක සංගුණක සමාන කරනවට එක ලකුණක් ලැබිලා තියෙනවා. ඉන් අනතුරුව එක සංගුණකයක් ඉවත් වෙලා දැන් මේ මං හදපු විදිහෙදි නම් y නේ සමාන කරගන්නේ, y නේ අපි උක්තේ කරගන්නේ. අන්න ඒ විදිහට y තනි වෙච්ච සමීකරණයක් ගොඩනගා ගන්නවට එක ලකුණක් දීලා තියෙනවා. ඒ වගේම අවසානෙට වයිට අගය 6600 බෙදීම 440ක් ලැබෙනවට එක ලකුණක් දීලා තියෙනවා. ඉතින් දැන් මේ වෙද්දි මුළු ලකුණු 10න් ලකුණු 5ක් ඔබට ලැබිලා ඉවරයි. ඉතින් සමගාමී සමීකරණය කියන්නේ අවබෝධයෙන් කරනවා නම් ඊතරම්ම ලකුණු ලබා ගැනීමට අපහසු ගැටලුවක් නම් නොවේ. දැන් එහෙමනම් මේ වෙද්දි ලැබිලා තියෙනවා y සමානයි කීයද? 15ක්. ඒ කියන්නේ ගුරුවරුන් ගණන 15යි කියලා ඔබ හොයාගෙන ඉවරයි. එහෙමනම් දැන් ඊළඟට මොකද්ද පුතේ දුවේ කරන්නට ඕන? ඔබ කරන්නට ඕන y වල අගය ඔබ කැමති 1 2 3 කියලා නම් කරපු සමීකරණ තුනින් එකකට ආදේශ කරන්න. ඉතින් මේකෙදි නම් වඩා හොඳ දෙවන සමීකරණයයි. ඒකේ කුඩා සංගුණක තියෙන, කුඩා ඉලක්කම් තියෙන. ඉතින් ඇයි අපි විශාල ඉලක්කම් වලට මේ y වල අගය ආදේශ කරලා නිකන් අසීරුතාවයට පත් වෙන්නේ අනවශ්‍ය විදිහට? මොකද අඩු කාලයකින් කෙටි ක්‍රමෙන් විභාගෙදී ගණන් හැදීමෙන් ඔබට බොහොම පහසුවෙන් නේද නිවැරදි වේලාව තුල, එහෙම නැත්නම් ලබා දෙන වේලාව තුල පිළිතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් අපි y හි අගය දෙකට ආදේශ කරමු. දෙවන සමීකරණය ආවේ 5යි x + 2y = 330 නේ. එහෙමනම් අපි මේක මේ අගයන් ආදේශ කරපුවාම මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. 5යි x + 2y y වෙනුවට අපි 15 ආදේශ කරමු. එතකොට 2 ගුණ කිරීම 15 = 330. එවිට පුතේ පිළිතුර ලැබෙනවා 5යි x 15 දෙකෙන් ගුණ කරපුවාම 30යි. ඒක සමීකරණේ දකුණු අත පැත්තට ගෙනියපුවාම 330 30න් අඩු වුණාම 300ක් විදිහට ලැබෙනවා. එහෙමනම් 5යි x සමාන වෙනවා 300කට. ඉතින් x ක්‍රියාවේ හොයන්න මොකද කරන්නට ඕන? 305න් බෙදන්නට වෙනවා ඔබට. එවිට පිළිතුර ලැබෙනවා x සමානයි 60ක් කියලා. දැන් මෙතනදී ලකුණු ලැබිලා තියෙන්නේ ඔබ ආදේශ කරන එහෙම නැත්නම් y හි අගය ඔබ ආදේශ කරනවා නම් දෙවන සමීකරණයට එතනදී නිවැරදි ආදේශයට. ඒක පළවෙනි සමීකරණ නම් ඒ අදාළ දැනට. ඒ වගේම 5x 300ක් වෙලා නැතන x ව උක්ත කරනවට, කියන්නේ 5න් බෙදනවට තව ලකුණක් ලැබිලා තියෙනවා. ඔන්න දැන් ඔබට තවත් ලකුණු දෙකක් ලැබෙනවා. දැන් x සහ y හොයලා ඉවරයිනේ. මේ සම්පූර්ණ ගැටලුවට, එහෙම නැත්නම් සමගාමී සමීකරණ ගැටලුවට එම වසරේදී ලකුණු 8ක් පිරිනමලා තියෙනවා. ඉතින් බොහොම වැදගත් තැනක් කියන්නේ තාම එක ලකුණක් ඔබට ලැබිලා නැහැ. කුමක් සඳහාද මේ එක ලකුණ? පුරේදුවේ මේක හුඟක් දරුවන් අතින් මඟහැරෙන දෙයක්. මෙතනදී අනිවාර්යෙන් ඔබ ලියන්න ඕන ශිෂ්‍යයින් ගණන සමානයි 60යි, ගුරුවරුන් ගණන සමානයි 15යි කියලා. ඒ පිළිතුර අවසානයේ ලියන ඒ කොටසට එක ලකුණක් ලබා දීලා තියෙනවා. අන්න ඒක බොහොම වැදගත් අවස්ථාවක්. ඒකේ දෙවෙනි කොටස නම් තියෙන්නේ අසමානතාවයක්. අද දවසේ අපි සමගාමී සමීකරණ කතා කරන නිසා ඔන්න 2016 ඔබට ලැබිලා තියෙනවා පස්වෙනි ගැටලුවේ පළවෙනි කොටස විදිහට සමගාමී සමීකරණ ගැටලුව. ඉතින් අන්න ඒ ගැටලුවට පිළිතුරු ඔය විදිහට ඔබට ගොනු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඔන්න අද ගුරු ගෙදරත් එක්ක මෙන්න මේ වෙලාවේදී එකතු වෙනවා නම් යම් කිසි දුවෙක් පුතෙක් අද දවසේ මම ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පසුගිය ප්‍රශ්න පත්‍රවල 2016 ඉඳන් 2020 වෙනකන් සමගාමී සමීකරණ ආශ්‍රිතව ලැබුණු ගැටලු වලට පිළිතුරුයි සාකච්ඡා කරන්නේ. දැන් මේ වෙද්දී අපි 2016 ප්‍රශ්න පත්‍රයේ ලැබුණු ගැටලුවට පිළිතුරු සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ 2015. 2015 ඔබට දෙවන ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ගැටලුව විදිහට තමයි සමගාමී සමීකරණ ගැටලුව ලැබිලා තියෙන්නේ. එහෙමනම් අපි ඒ ගැටලුවටත් අවධානය යොමු කරමු. අද මම පොඩ්ඩක් වේගෙන් කතා කරන්නේ ගැටලු පහක් මට ඔබත් එක්ක සාකච්ඡා කරන්නට වෙනවා මේ කාලය තුලදී. එහෙමනම් බලමුකෝ අපි 2017 වසරේ ලැබිලා තියෙන ගැටලුව මොකද්ද කියලා. මුලින්ම අපි සමීකරණ එහෙම නැත්නම් මුලින්ම අපි ගැටලුව සම්පූර්ණයෙන්ම කියවගෙන ඉමු. චිත්‍ර ප්‍රදර්ශනයක් සඳහා ප්‍රවේශ පත්‍රවල මිල ගණන් 5 දක්වා ඇත. වැඩිහිටියෙකුගෙන් රුපියල් 225ක් වගේම ළමයෙකුගෙන් රුපියල් 150ක් ගන්නවා. බලමු තවදුරටත් ගැටලුව කියවලා. වැඩිහිටියන්ගෙන් සහ ළමයින්ගෙන් සමන්විත කණ්ඩායමක් එක්ව මෙම ප්‍රදර්ශනය නැරඹීමට තීරණය කර ඇත. මෙම කණ්ඩායමේ සිටින ළමුන් ගණන ඔන්න අපට පළවෙනි සමීකරණය හදාගන්න අවශ්‍ය දත්ත ටික දෙනවා වගේ. මෙම කණ්ඩායමේ සිටින ළමුන් ගණන වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයකට වඩා පහක් වැඩි. ළමයි ගාන වැඩිහිටියන් ගාන මෙන් දෙගුණයකට වඩා පහක් වැඩි. මෙම කණ්ඩායම සඳහා ප්‍රවේශ පත්‍රවලට වැයවන මුළු මුදල රුපියල් 6525ක් බවත් කියනවා. එහෙමනම් දැන් ඔබට මේ ගැටලුව කියවෙද්දි තේරුම් ගන්නට ඕන වැඩිහිටියන් ප්‍රමාණය සහ ළමුන් ප්‍රමාණය සම්බන්ධ කරලා එක සමීකරණයක් ගොඩනැග ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙම කණ්ඩායමට වැයවෙච්ච මුදල ගැන හිතලා මුළු මුදල ගැන හිතලා තව එක් සමීකරණයක් ගොඩනගා ගන්නත් ඔන්න ඔබට හැකියාව තියෙනවා. එහෙමනම් අපි හිතමු මෙන්න මෙහෙම. මේ ගැටලුව නම් කලින් වසරට වඩා වෙනස් ක්‍රමයක් කියලා දෙනවා. ඒ කියන්නේ අපිට ගන්න ඕන විචල්‍යයන් දෙක එහෙම නැත්නම් BGE පද දෙක ඔවුන් අපට හඳුන්වලා දීලා තියෙනවා. බලන්න රෝම ඉලක්කම් 1 ගැටලුව අවධානය යොමු කරමු. කණ්ඩායමේ සිටින වැඩිහිටියන් ගණන x ලෙස සහ ළමයි ගණන y ලෙස ගෙන සමකාමී සමීකරණ යුගලයක් ගොඩනගන්නයි කියලා කියන්නේ. එහෙමනම් මේ ගැටලුවේ කියනවනේ මොකද්ද? ළමයි ගණන සහ වැඩිහිටියන් ගණන අතර සම්බන්ධය කොහොමද කියවෙන්නේ? මෙම කණ්ඩායමේ සිටින ළමයින් ගණන වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයකට වඩා පහක් වැඩි. වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයකට වඩා පහක් වැඩි. කණ්ඩායමේ සිටින වැඩිහිටියන් ගණන එක්ස්ලු ළමයි ගණන y විදිහටයි ගන්න වෙන්නේ. එහෙමනම් අන්න ඒ සම්බන්ධතාවය ගොඩනගලා ඔබට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් y සමානයි 2x + 5යි. මොකද ළමයින් ගන්න තමා විශාල ප්‍රමාණයක් ඉන්නේ. ඒ නිසා ඔන්න පළවෙනි සමීකරණය ගොඩනගා ගන්නට පුළුවන් y = 2x + 5. ඊළඟට ඔබ කොහොමද ඊළඟ සමීකරණය ගොඩනගා ගන්නේ? වැඩිහිටියෙකුගෙන් රුපියල් 225ක් අය කරනවා අපි වැඩිහිටියන් ගණන ගත්ත x කියලා. එහෙනම් වැඩිහිටියන්ගෙන් එකතු වෙන මුදල 225 ගුණ කිරීම x. ඒ වගේම ළමයෙකුගෙන් රුපියල් 150යි අය කරන්නේ. එහෙනම් ළමයි ප්‍රමාණය y නිසා ළමයෙන්ගෙන් එකතු වෙන මුදල 150 ගුණ කිරීම y. එවිට ඔන්න ඔය දෙකේ එකතුව කීයක් කියලාද මේ ගාණ කියන්නේ 6525ක් කියලා. එහෙමනම් අපිට කියන්නට පුළුවන් 225යි x ධන 150යි y සමානයි 6525යි. ඔන්න ඔය විදිහට මේ වසරේ එහෙම නැත්නම් 2017 වසරේ සමගාමී සමීකරණ දෙක අපට ලබා ගන්න පුළුවන්. මෙන්න මේ සමගාමී සමීකරණ දෙක නිවැරදිව ලියවනාට ඔබට එම වසරේදී ලකුණු 3ක් වෙන් කරලා තියෙනවා. ඔන්න කලින් වසරේදී ලකුණු 2යි මේ වසරේදී ලකුණු 3යි. ඉතින් ඔබ දන්නවා ඔබගේ ගුරුවරු කියලා ඇති උත්තරපත්‍ර පරීක්ෂකවරුන් නම් ලකුණු දීමේ පටිපාටියක් වළංගු වන්නේ ඒ වසරට පමණයි. ඉතින් ඔබ පිළිතුරු ලියන්නට ඕන ගුරු මාර්ගෝපදේශයට අදාළව. අන්න ඒ විදිහට ඔබ පිළිතුරු ලිව්වා නම් ඔබට කිසිම වෙලාවක ලකුණු නිෂ්කාරණයේ අපතේ යන්නේ නැහැ. එහෙම නැත්නම් නොලැබී යන්නේ නැහැ. මේ වසරේදී එක සමීකරණයක් විතරක් නිවැරදි නම් ලකුණු දෙකක් දෙන්න කියලාත් කියලා තියෙනවා. එහෙනම් දැන් ඊළඟට අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? මේ සංගුණක සමාන කරගෙන හෝ විනයම් ක්‍රමයකින් අපිට මෙන්න මේ සමීකරණයේ තියෙන එක් නොදන්න විජය පදයක් ඉවත් කර ගන්නට ඕන. එහෙමනම් මම මෙහෙම කියන්නම්කෝ. y ඍණ 2x සමානයි 5යි කියලා ඔන්න මුලින්ම ආපු සමීකරණය මං හදාගන්නවා. y ඍණ 2x සමානයි 5යි. ඒ වගේම මේ වෙද්දි ඔබ මං එක පළවෙනි සමීකරණය කියලා ගන්න. ඔබත් තියාගන්න මොකද්ද? y ඍණ 2x සමානයි 5යි. ඒ පළවෙනි සමීකරණය. ඊළඟට මුදල් ප්‍රමාණය ගැන හිතලා හදපු 150y ධන 225x සමානයි 6525යි. අනේක අපි අංකණය කරගමු දෙවන සමීකරණය කියලා. එහෙමනම් දැන් අපිට මුලින්ම සිද්ධ වෙනවා y ගේ සංගුණකය සමාන කරගත්තා නම් හොඳයිනේ. අන්න ඒ නිසා පළමු සමීකරණය 150න් ගුණ කරමු. එවිට පිළිතුරු ලැබෙනවා 150y ඍණ 300i x සමානයි 5 150න් ගුණ කරපුවම 750. අන්න එයා දෙවෙනි සමීකරණය කියලා නම් කරගමු. අන්න ඔබ සංගුණක සමාන කර ගැනීමට සමීකරණයක් ගුණ කරලා හෝ වෙන යම් දෙයක් කරලා සකස ගන්නවාට එක ලකුණක් දීලා තියෙනවා. නිවැරදිව සකස ගන්නවා. දැන් ඉතින් මම ගත්ත ක්‍රමයට නම් බොහොම ලේසියි වැඩි. දෙවන සමීකරණයෙන් තෙවන සමීකරණය අඩු කරපුවාම ඔබට ලැබෙනවා 525 150y y 150y y අඩු වුනහම 0y y කියන්නේ y ඉවත් වෙලා යනවා. 225y x ගෙන් අඩු කරන්නට ඕන ඍණ 300ක්. 225y x ගෙන් ඔබ අඩු කරන්නට ඕන ඍණ 300ක්. ඉතින් ඔබ දන්නවා ඍණයි ඍණයි එක ළඟ තිබ්බහම ධන වෙනවා. එහෙනම් 225 ධන 300 ඒ කියන්නේ 525y x සමාන වෙනවා 6525න් 750ක් අඩු කරපුවාම. එවිත ලැබෙනවා පිළිතුර කීයද? 5775ක්. එහෙමනම් 525i x සමාන වෙනවා 5775ට. අන්න එය ගන්නවට උන තවත් එක් ලකුණක් ඔබට පිරිනමලා තියෙනවා. එහෙමනම් දැන් x උක්ත කරන්න මොකද කරන්න ඕන? 5775 බෙදන්න ඕන කීයෙන්ද? 525ෙන්. අන්න එවිට පිළිතුර ලැබෙනවා x ට කීයද? 11ක් කියලා. x කියලා ගත්තේ අපි කවුද? වැඩිහිටියන් ගණන. එහෙනම් දැන් අපිට වෙනවා ළමුන් ගණන. කී දෙනෙක් ඉන්නවද ළමුන් කියලා බලන්න. x = 11. බොහොම ලේසි. පළමු සමීකරණයට ආදේශ කරොත් x = 11. පළමු සමීකරණයට ආදේශයෙන් ලියන්න පුළුවන් මෙහෙම. y = 2x ධන 5නේ ආවේ. එහෙනම් y = 2 ගුණ කිරීම 11 ධන 5. එවිට y ට ලැබෙනවා පිළිතුර කීයක් කියලාද? 27ක් කියලා. එහෙමනම් ඔබ නැවතත් අන්නේ තෙන්ට ලකුණක් ලැබිලා තියෙනවා. ඒ විදිහට සමීකරණ දෙක ගොඩනගා ගන්නවට ලකුණු 3යි. සමීකරණ විසඳලා වැඩිහිටියන් ගණන සහ ළමයින් ගණන හොයනවට ගණනය කරලා ගන්නවට ලකුණු 4යි. අන්න ඒ විදිහටයි ඒ වසරේදී සමගාමි සමීකරණ ගැටලුවට පිළිතුරු ලියනවට ඔබට ලකුණු ලැබුණි. ඉතින් මම නැවත මතක් කරන්නම්, අද අපි රජරට ගුරුගෙදරින් සාකච්ඡා කරමින් ඉන්නේ පසුගිය ප්‍රශ්න පත්‍රය, කියන්නේ අපද සාමාන්‍ය පෙළ පසුගිය ප්‍රශ්න පත්‍ර වල සමගාමී සමීකරණ ආශ්‍රිතව ලැබුණු ගැටලු පිළිබඳවයි. දැන් මේ වෙද්දි මම ඔබත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි 2015 සහ 2016 වසර වල සමගාමී සමීකරණ ආශ්‍රිත ගැටලු. දැන් මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ 2018 වසරේදී ඔබට ලැබුණු සමගාමී සමීකරණ ආශ්‍රිත ගැටලුව. පොඩ්ඩක් ගැටලුව කියවලා බලමු. අද හිතනවා ඇති දුවෙක් පුතෙක් මීට කලින් එකතු වෙලා ඉන්නවා නම් අද මොකද සර් ටිකක් වේගෙන් සාකච්ඡා කරන්න කියලා. මොකද මම අද බලාපොරොත්තු වෙනවා පුතේ දුවේ ගැටලු පහකට පිළිතුරු ඔබත් එක්ක සාකච්ඡා කරන්න. ඉතින් මම කියන සමීකරණ ටිකක් වේගෙන් ලියා ගන්න. පසු ඔබට පුළුවන් ගැටලුවත් එක්ක නිවිසන සිල්ලේ තර්ක කරමින් ගැටලුව ගොඩනගා ගන්න. හොඳයි. එහෙමනම් අපි දැන් අවධානය යොමු කරන්නේ 2018 වසරේ අපද සාමාන්‍ය පෙළ දෙවන පත්‍රයේ හතරවන ගැටලුව විදිහට තමයි ඔන්න ඔබට ලැබිලා තියෙන්නේ සමගාමී සමීකරණ ගැටලුව. පුතාලාණන් වැඩිපුර කැමති වෙයි. මොකද ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තමයි මේ ගාන ගොඩනගලා තියෙන්නේ. පොඩ්ඩක් ගැටලුව කියවලා බලමු. ක්‍රිකට් තරඟයකදී ජයග්‍රාහී කණ්ඩායම ගැසූ 4 පහර සහ 6 පහර සංඛ්‍යාව 38යි. හතරේ පාරවල් සහ හයේ පාරවල් වල එකතුව 38යි. එසේ හතරේ පාරවලින් සහ හයේ පාරවලින් පමණක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 176ක්. දැන් ඔබට හිතෙනවා ඇති සමගාමී සමීකරණය ගොඩනගා ගන්න කොහොමද කියලා. පොඩ්ඩක් තව ඉදිරියට ගැටලුව කියවගෙන යන්න. හතරේ පහර සංඛ්‍යාව x ද හයේ පහර සංඛ්‍යාව y ද ලෙසගෙන ඉහත තොරතුරු ඇසුරින් සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. හතරේ පහර සංඛ්‍යාව x විදිහට ගන්න ඔන්න උපදෙස් දීලා තියෙනවා. එහෙමනම් ඔබට මුලින්ම ගොඩනගා ගන්නට පුළුවන් හතරේ පහර සහ හයේ පහර සංඛ්‍යාව 38ක් වන නිසා හතරේ පහර x විදිහටත් හයේ පහර සංඛ්‍යාව y විදිහටත් ගන්න නිසා කොහොම සරල සමීකරණයක් ගොඩනගා ගන්නට පුළුවන්. x + y = 38යි කියලා x සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම දෙවනියට ඔබට දීලා තියෙන දත්තයක් මේ හතරේ සහ හයේ පහර වලින් පමණක් ලබාගත් ලකුණු ගාන 176ක් කියලා. ඉතින් හතරේ පහර වලින් ලබාගත් ලකුණු ගාන අපි නිකමට හිතමුකෝ හතරේ පහර 10ක් එල්ල කරා නම් හතරේ පහර 10ක් එල්ල කරා නම් ඔබ දන්නවා ඒ හතරේ පහර 10ෙන් ලැබුණු ලකුණු ගාන 40ක්. ඒ කියන්නේ හතර ගුණ කරන්න වුණා ඔවුන් ගහපු එහෙම නැත්නම් ඔවුන් ලබාගත්ත පහරවල් ගණනට. අන්න ඒ විදිහටම ඔවුන් ලබාගෙන තියෙන්නේ මේ වෙලාවේදී අපි හිතන්නේ හතරේ පහරවල් x ප්‍රමාණයක් නිසා අපිට කියන්නට පුළුවන් හතරේ පහර වලින් ලබාගත් ලකුණු ගාන 4යි x. හයේ පහර සංඛ්‍යාව y නිසා හයේ පහර වලින් ඔවුන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 6යි y. එහෙමනම් 4යි x + 6යි y සමාන වෙනවා කියලද 176ට. කලින් වසර දෙකට සාපේක්ෂව මම හිතනවා මේ වසර දෙකේ සමගාමී සමීකරණ දෙක ගොඩනගා ගැනීම පහසු වෙනවා. ඒ වගේම මේ වසරේදී සමගාමී සමීකරණ දෙක නිවැරදිව ගොඩනගා ගන්නවට ලකුණු දෙකක් ඔන්න ඔබට ලැබිලා තියෙනවා. දැන් එහෙනම් ඊළඟට අපි මොකද්ද කරන්න ඕන? සංගුණක සමාන කරගන්නට ඕන. දැන් අපිට ලැබිලා තියෙන සමීකරණ මම මෙහෙම අංකනය කරගන්නම්. x + y = 38 කියන එක පළවෙනි සමීකරණයේ විදිහටත් 4x + 6y = 176 කියන එක දෙවන සමීකරණයේ විදිහටත් අංකනය කරගමු. දැන් ඔබ කල්පනා කරනවා ඇති කාගේ සංගුණකේ සමාන කරගන්න එකද වඩා සුදුසු. මම මේ වෙලාවේදී පළමු සමීකරණය 4ෙන් ගුණ කරලා x ගේ සංගුණකේ සමාන කරගන්නයි උත්සාහයක් ගන්නෙ. එහෙමනම් පළමු සමීකරණය 4ෙන් ගුණ කරපුවාම මෙන්න මේ විදිහට සමීකරණය ලැබෙනවනේ. 4 x + 4 y = 38 4ෙන් ගුණ කරපුවාම 152ක් වෙනවා. එහෙමනම් ඔන්න මං සංගුණක සමාන කරලා සමීකරණයක් ගොඩනගා ගත්තා. අන්න ඒ සමීකරණය අපි නම් කරමු දෙවැනි සමීකරණය කියලා. එහෙමනම් දැන් ඔන්න පුතේදුවේ දෙවන සහ දෙවන සමීකරණවල x ගේ සංගුණක සමානයි. ඒ වගේම ලකුණුත් සමානයි. දැන් ඔබ කුමක්ද කරන්නට ඕනේ? ඔබට සිද්ධ වෙනවා දෙවන සමීකරණයෙන් දෙවැනි සමීකරණය අඩු කරන්න. එවිට 4x + 4x අඩු වෙලා x නැති වෙලා යනවා. ඒ වගේම 6y ගෙන් 4y අඩු කරපුවාම ඔබට ලැබෙනවා 2y. ඒ වගේම මෙතනදී අඩු කරපුවාම කීයද ලැබෙන්නේ? 24ක් විදිහටත් ලැබෙනවා. එහෙමනම් 2y = 24යි. එහෙමනම් y = 12ක් විදිහට ලැබෙනවා. දැන් එහෙමනම් y = 12 කාට ආදේශ කරමුද? එක සරලයි. සරල විදිහට මේ වෙලාවේ එක සමීකරණ ලැබිලා තියෙන එහෙනම් y = 12 එකට ආදේශ කරමු. එවිට x + 12 = 38යි. එහෙමනම් x = 26ක් විදිහට ලැබෙනවා. එහෙමනම් ඔන්න ඔවුන් එල්ල කරපු හතරේ පහර සංඛ්‍යාව 26ක් විදිහටත් ලැබෙනවා. හයේ පාර සංඛ්‍යාව 12ක් විදිහටත් ලැබෙනවා. මේක වගන්තියකින් ලියන්න මේ පිළිතුරු ඔබ අනිවාර්යෙන් විභාගෙදී. මොකද වසර කිහිපයකදීම ඔබ වගන්තියකින් අවසන් පිළිතුර ඉදිරිපත් කරනවාට එක් ලකුණක් වෙන් කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට සමීකරණ යුගලයේ ගොඩනගා ගන්නවට ලකුණු දෙකකුත්, ඒ වගේම සමීකරණ යුගලය විසඳලා x සහ y හොයලා එය වාක්‍යයකින් ලියලා පෙන්නනවට එක්කම ලකුණු පහක් වෙන් කරලා තියෙනවා එම වසරේදී. එහෙමනම් ඔන්න ඔය විදිහට අපට හැකියාව ලැබෙනවා දෙදස් දා තහ අට වසරේ සමගාමි සමීකරණය ගැටලුව සුළු කරගන්න. ඉතින් පුතේතුයේ අද මම මේ වෙද්දී ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ කුමක්ද? පසුගිය වසරවල සමගාමි සමීකරණ ආශ්‍රිතව ඔබට ලැබුණු ගැටලු වලට පිළිතුරු ගොනු කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔබ දකින්නට ඇති මේ ගැටලු ලැබෙද්දී ඔබට යම් විස්තරයක් දෙනවා සමීකරණ දෙක ගොඩනගා ගැනීමට අවශ්‍ය තොරතුරු ගැබ් කරලා. ඉතින් ඔබ කරන්නට ඕන අනේ දේ නිවරදීව නිරවුල් මනසින් විභාගය වේලාවේදී කියවලා වඩා නිවරදීව සමීකරණ දෙක ගොඩනගා ගැනීම. මම මෙතනදී නිවරදීව කිව්වේ ඔබ එකපාරක් සමීකරණ දෙක ලියලා ආයෙ මේ තොරතුරුත් එක ගලපලා බලන්න ඔබ ගොඩනගාගත්ත සමීකරණ දෙක නිවරදීද කියලා. ඒක බොහොම වැදගත් වෙනවා. දැන් අපිට තව තියෙනවා වසර දෙකකට පිළිතුරු කතා කරන්න. දැන් මම මෙතනින් පස්සේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ 2019 ගැටලුව දැන් මම සාකච්ඡා කරනවා සමගාමි සමීකරණ ආශ්‍රිතව 2019 වසරේ අපොස සාමාන්‍ය පෙළ දෙවන පත්‍රයේට ලැබුණු ගැටලුවයි දැන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉන් අනතුරුව 2020 ගැටලුවත් සමගාමි සමීකරණ ආශ්‍රිතව ලැබිච්ච ගැටලුවත් සාකච්ඡා කරන්නයි මගේ බලාපොරොත්තුව. දැන් මේ තමා අවසාන වසර දෙක තුලදී අපට ලැබිච්ච ගැටලු දෙක. අන්න ඒ නිසා මම ටිකක් වේගය අඩු කරලා ඒ වගේම සම්පූර්ණ ගැටලුවම සමගාමි සමීකරණයත් එක්ක බොහෝ විට තව B කොටසක් ලැබිච්ච අවස්ථා තියෙන නිසා ඒ සම්පූර්ණ ගැටලුවම මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 2019 වසරේදී තෙවන ගැටලුව විදිහට තමයි සමගාමි සමීකරණ ගැටලුව ඔබට ලැබිලා තියෙන්නේ. පොඩ්ඩක් ගැටලුව කියවලා බලමු. නැටුම් කණ්ඩායමක පිරිමි ළමුන් 5 දෙනෙක් සහ ගැහැණු ළමුන් 4 දෙනෙක් සිටිති. එක්තරා නර්තනයකදී සියලුම පිරිමි ළමුන් මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටි අතර සියලුම ගැහැණු ළමයින්ද මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටියහ. එනං ඔන්න ගැහැණු ළමයින් සහ පිරිමි ළමයි එකම විදිහේ ඇඳුම් වලින් තමා සැරසීලා තියෙන්නේ. පෑවෙච්ච මුදලත් සමාන බවයි මේ වගන්තියෙන් කියවෙන්නේ. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 1000කින් වැඩි විය. ඔන්න එක සමීකරණයකට අවශ්‍ය කරන දත්ත ඒ තුල තියෙන බව ඔබට දැන් වැටහෙන්නට ඕන. මම නැවතත් ඒ වගන්තිය කියවන්නම්. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 1000කින් වැඩි විය. අපි දන්නවනේ දැන් නොදන්න රාශීන් දෙකට අපි විචල් වීජීය පද දෙකක් යොදා ගන්නට ඕන. බලමු මේ ගැටලුවේ ඉදිරියේදී ඒ සඳහා අපට වීජීය පද ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවද කියලා. ඉදිරියට කියවමු ගැටලුව. කණ්ඩායමේ සියලුම ළමයින්ගේ ඇඳුම් කට්ටල සඳහා වියදම රුපියල් 14000ක් විය. රෝම ඉලක්කම් එක කොටස පිරිමි ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල රුපියල් 1 සහ ගැහැණු ළමයෙකුගේ ඇඳුම් කට්ටලයක මිල රුපියල් 1 ලෙසගෙන ඉහත තොරතුරු නිරූපණය කරන සමගාමි සමීකරණ යුගලයක් ගොඩනගන්න. අන්න උදව්වකුත් කරලා තියෙනවා මේක හදන්න වෙන්නේ සමගාමි සමීකරණ වලින් කියලා. එහෙමනම් අපි බලමු අර කලින් කියපු වැදගත් වාක්‍ය මොකද්ද? පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 10000කින් වැඩි. එහෙමනම් මට කියන්න පුළුවන් පිරිමි ළමයිගේ ඇඳුමක ඇඳුම් කට්ටලයක මිල x නිසා 2x සමාන වෙනවා ගැහැණු ඇඳුම් කට්ටල තුනකට වඩා රුපියල් 1000ක් වැඩි. එහෙමනම් 3y ධන 100. ඔන්න එහෙමනම් අපේ පළවෙනි සමීකරණය ගොඩනගා ගන්නත් පුළුවන් 2x සමානයි 3y ධන 100. නමුත් අපි දන්නවනේ වීජීය පද එක පැත්තක තියලා සමාන ලකුණෙන් එක පැත්තක තියලා සංඛ්‍යාත්මක අගය සමාන ලකුණෙන් තව පැත්තක තියාගන්න එක අපට වඩා වාසි වෙන නිසා මම මේ සමීකරණය පොඩ්ඩක් වෙනස් කරගන්නවා. අපට ලැබුණේ 2x ධන 3y සමානයි 10000 විදිහට. මම එහි 3y වම් අත පැත්තට ගෙනියනවා. එවිට ලැබෙනවා ධන තුන අයවයි සමාන ලකුණින් එහා පැත්තට යා දිරින තුන අයවයි වෙනවනි. අනේ ඒ නිසා 2x ඍණ 3y සමානයි 10යි. අපි අනේ ඒ සමීකරණය නම් කරගමු පළමු සමීකරණය කියලා. අංක 1 සමීකරණය කියලා. ඊළඟට අපර සිද්ධ වෙනවා දැන් මේ කණ්ඩායමේ හිටියේ පිරිමි ළමයි 5ක් සහ ගෑනු ළමයි 4ක්. එහෙමනම් පිරිමි ළමුන් 5 දෙනා සඳහා ඇඳුම් වලට වැයවන මුදල අපට හොයන්න වෙන්නේ මොකද්ද? 5x කියලා. ඒ වගේම ගැහැණු ළමුන් 4 දෙනා සඳහා වැයවන මුදල අපට හොයන්නට වෙන්නේ 4y කියලා. ගැහැණු ළමුන් 4 දෙනා සඳහා. එහෙමනම් 5x ධන 4y සමානයි කීයද? 14000ක් කියලා ඔන්න දෙවන සමීකරණය කියලා අපි ආව නම් කරගමු. එහෙමනම් පුතේ දුවේ දැන් මේ ගැටලුව සඳහා ඔබට ලැබිලා තියෙන සමගාමී සමීකරණ දෙක මෙන්න මේ විදිහට ලැබිලා තියෙනට ඕන. 2x ඍණ 3y සමානයි 1000යි. 5x ධන 4y සමානයි 1400යි. දැන් එහෙනම් ඒ සමීකරණ දෙක ගොඩනගා ගන්නවට කලින් වසරවලදී වගේම මෙතනදිත් ඔබට ලකුණු දෙකක් පිරිනමලා තියෙනවා. ඉතින් එහෙමනම් ඔබට යම් දල අදහසක් ගන්නට පුළුවන් සමීකරණ දෙක ගොඩනැගුවොත් අඩුම තරමින් ලකුණු දෙකක්වත් ලැබෙනවාය කියන එක. දැන් සමීකරණ දෙක ගොඩනගලා ඉවරයි. දැන් ඊට පස්සේ වෙනවා ඔබට සමීකරණ දෙක විසඳන්න. ඉතින් සමීකරණ දෙක විසඳන්න නම් ඔබට සිද්ධ වෙනවා සංගුණක සමාන කරගන්න. දැන් මෙතනදී 2x සහ 5x තියෙන්නේ. ඒ වගේම ඍණ 3y සමග 4y තියෙන්නේ. x සමීකරණයක් පමණක් පූර්ණ සංඛ්‍යාත්මක අගයකින් ගුණ කරලා සංගුණක සමාන කරගන්නට බැරි බව දැන් ඔබට වැටහෙන්නට ඕන. ඒ නිසා මෙතනදී මම හිතනවා ඍණ 3y සහ ධන 4y තියෙන නිසා වඩා සුදුසුයි y වල සංගුණකය සමාන කරගන්න. ඒ විතර අපිට පුළුවන් අලුතින් හදාගන්න සමීකරණ දෙක එකතු කරන්න. ඉතින් අඩු කරනවට වඩා එකතු කිරීම වඩා පහසු නිසා මං එතනදී y ගේ සංගුණකය සමාන කරගන්නට යනවා. ඒ නිසා මම අංක 1 විදිහට නම් කරපු සමීකරණය 4ෙන් ගුණ කරනවා. ඒ විතර ලැබෙනවා 2x 4ෙන් ගුණ වුණාම 8x, ඍණ 3y 4ෙන් ගුණ වුණාම ඍණ 12y සමානයි 14ෙන් ගුණ වුණාම 4000යි. එහෙමනම් දැන් ඔන්න මං අලුතින් සමීකරණයක් ගොඩනගා ගන්නවා 4x ඍණ 12y සමානයි 4000යි. මම නැවත කියන්නම් සමීකරණය 8x සමා වෙන්න 8x ඍණ 12y සමානයි 4000යි. අපි මොකද්ද කරේ? අංක 1 විදිහට ලැබෙන සමීකරණය 4ෙන් ගුණ කරා. ඒ විදිහට ලැබෙනවා 8x ඍණ 12y සමානයි 4000යි. අන්න අපි ඒ සමීකරණය නම් කරගමු තෙවැනි සමීකරණය කියලා. ඊළඟට දැන් අපි මේ y ගේ සංගුණක සමාන කරගන්න යන්නේ. දෙවැනි සමීකරණේ තියෙන්නේ 4y. එයාව 12ක් කරගන්නට නම් 3ෙන් ගුණ කරන්නට වෙනවා. එහෙමනම් දෙවන සමීකරණය 3ෙන් ගුණ කරමු. ඒ විදිහට ලැබෙනවා 15y. ඇයි 5x 3ෙන් ගුණ වුණාම 15y ධන 4y 3ෙන් ගුණ වුණාම 12y සමානයි 14000. ඔබට සිද්ධ වෙනවා 3ෙන් ගුණ කරන්න. 14000 3ෙන් ගුණ කරපුවාම 42000ක් ලැබෙනවා. එහෙමනම් දැන් ඔන්න නැවත අලුත් සමීකරණයක් ලැබෙනවා. ඒ අංකණය කරමු අපි 4 වෙන සමීකරණය කියලා. කීයද ලැබෙන්නේ? 15y ධන 12y සමානයි 42000යි. දැන් ඔන්න y ගේ සංගුණක සමානයි ලකුණු වෙනස්. ඉතින් අපට වාසියක් වෙනවා මේ වෙලාවේදී මේ සමීකරණ දෙක එකතු කරන්නට පුළුවන්. 3 ධන 4. එහෙනම් මේ සමීකරණ දෙක එකතු කරපුවාම බලන්න 15y ධන 8y 23y එනවා. y නැති වෙලා යනවා. ඒ වගේම 42000ට 4000ක් එකතු කරපුවාම 46000ක් වෙනවා. එහෙමනම් 23x සමානයි 46000ක් වෙනවා. දැන් එහෙමනම් ඉතින් x යගේ හොයන්න මොකද්ද කරන්න ඕනේ? x ගුණ වෙලානේ තියෙන්නේ 23ෙන්. ඔබට සිද්ධ වෙනවා දෙපසම 23ෙන් බෙදන්න. ඉතින් 46000 23ෙන් බෙදුනහම හරි අපූර්වට ලස්සන උත්තරයක් ලැබෙනවා. රවුම් උත්තරයක් ලැබෙනවා. x සමානයි කීයක් කියලාද? x සමානයි 2000ක් කියලා. එහෙමනම් පිරිමි ළමයෙකුට රුපියල් 2000ක් වැය වෙලා තියෙනවා. එහෙමනම් x සමානයි 2000. මොන සමීකරණයට ආදේශ කරමුද? පළවෙනි සමීකරණයට ආදේශ කරමු. එහෙමනම් දෙකයි එක්සීන තුනයි වයි සමානයි දාහයි කියලනේ පළවෙනි සමීකරණය අපි ගොඩනගා ගත්තේ. එහෙමනම් දෙක ගුණ කිරීම දෙදහස. මම මේ කියන ඒවා සටහන් කරගන්න. නැත්නම් ඔබට එකපාරටම මේ ශ්‍රව්‍යමය මාධ්‍යෙන් පවණක් වන නිසා අවබෝධ කරගැනීමේ ගැටලුවක් ඇති වෙන්නට පුළුවන්. දෙක ගුණ කිරීම දෙදහස ඍණ තුනයි වයි සමානයි දාහක් විදිහට අපට ඒ ගැටලුවට ඒ අදාළාගේ ආදේශ කරන්නට පුළුවන්. කියන්නේ xi ආදේශ කරන්න පුළුවන්. මේ විදිහට ලැබෙනවා ඍණ තුනයි වයි සමානයි කීයද? ඍණ 3000ක් විදිහට. එහෙමනම් 3යි y සමානයි 3000යි. අපි ඍණයකින් දෙපසම බෙදපුවාම අනේ විදිහට ලැබෙනවා දෙපසම 3ෙන් බෙදපුවාම y සමානයි කීයද? 1000ක් කියලා. එහෙමනම් ඔබට මේ වෙදි ලැබෙනවා පිරිමි ඇඳුම් කට්ටලයක මිල රුපියල් 2000ක් බව කලින් අපි හොයාගත්තා. ඒ වගේම ගෑනු ඇඳුම් කට්ටලයක මිල රුපියල් 1000ක් බව කලින් අපි දැන් මේ මොහොතකට කලින් අපි ගණනය කරලා හොයාගත්තා. ඉතින් එහෙමනම් කලින් වසරවලදී වගේම මෙතනදිත් ඔබ පිරිමි ඇඳුම් කට්ටලයක මිල සමානයි රුපියල් 2000ක් සහ ගැහැණු ඇඳුම් කට්ටලයක මිල සමානයි රුපියල් 1000ක් විදිහට වගන්තියෙන් ලියලා තියෙනවට ඔබට ලකුණක් ලැබිලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් මම නැවත මතක් කරන්නම් සාමාන්‍යයෙන් සමගාමී සමීකරණ ගැටලුවකට කොහොමද ලකුණු ලැබෙන්නේ කියලා. සමීකරණ දෙක ගොඩනගා ගන්නවට බොහෝ වසරවල ලකුණු දෙකක් ලැබුණා. ඒ වගේම සමීකරණ දෙක ගොඩනගලා එය විසඳලා අදාළ විචල්‍යයන් දෙක එහෙම නැත්නම් බීජීය පද දෙකේ අගය හොයනවට බොහෝ වෙලාවට ලකුණු 4ක් වගේ ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ වගේම අවසන් පිළිතුර වාක්‍යකින් ඔබ ඉදිරිපත් කරනවටත් ලකුණක් ලැබිලා තියෙනවා. අපි දැකලා තියෙනවා පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වලදී හුඟක් දරුවෝ මෙන්න මේ විදිහට අවසාන පිළිතුර වගන්තියකින් ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔවුන් අතින් බොහෝ වෙලාවට මොකද වෙන්නේ? ඔවුන් නොදැනුවත්වම ඔවුන් හදාගත්ත ගැටලුවෙන් ලකුණක් ගිලිහිලා යනවා. මෙන්න මේ විදිහට වාක්‍යකින් ඒ ගැටලුව ඉදිරිපත් නොකිරීම හේතුවෙන්. එහෙමනම් අපි මෙන්න මේ ගැටලුවේ අවසානට තියෙනවා ඔන්න මොකද්ද? B කොටස යටතේ වීජීය භාග සුළු කිරීම. 5x බෙදීම x වර්ගයේ ඍණ 1 ඍණ 4 බෙදීම x ධන 1. ඉතින් ඔබ දන්නවා වීජීය භාග සුළු කරද්දී ඔබට සිද්ධ වෙනවා මුලින්ම පොදු හරයක් හොයාගන්න. ඉතින් අපි දන්නවා අදාළ වීජීය පදවල කුඩා පොදු ගුණාකාරය තමයි මේ වෙලාවේ පොදු හරය විදිහට යොදාගන්නේ. ඉතින් මේ වගේ වෙලාවක මුලින්ම කරන්නට ඕන හරයේ තියෙන වීජීය ප්‍රකාශනවල සාධක වෙන් කරගන්නට ඕන. බලමු පළමු වීජීය භාගයේ මුලින්ම දීලා තියෙන වීජීය භාගයේ තියෙන x වර්ගයේ ඍණ 1. ඉතින් ඔබට පේනවා x වර්ගයක් තියෙනවා. 1 කියන්නේ k වර්ගය. එහෙනම් ඔබට x වර්ගයේ ඍණ 1 වර්ගය. අන්න වර්ග දෙක අන්තරයක්. එහෙමනම් අන්න එයාව සාධක වලට කඩන්න පුළුවන් වර්ග දෙක අන්තරයක් වන නිසා x ඍණ 1යි x ධන 1යි. එවිට ඔබට පේනවා දෙවන වීජීය භාගයේ තියෙන වීජීය හරයේ තියෙන වීජීය ප්‍රකාශනයම මෙහි සාධකයක් වෙනවා. එහෙමනම් මෙන්න මේ වීජීය භාග දෙකටම කුඩා පොදු ගුණාකාරයේ විදිහට අපිට ගන්නට පුළුවන් x ඍණ 1 සහ x ධන 1. එහෙමනම් අපි මෙන්න මෙයාව සුළු කරපුවාම මොකද්ද? හරයේ තිනවා x ඍණ 1යි x ධන 1යි කියලා. ඒ වගේම 5x එයාගේ සියලුම සාධක තියෙන නිසා 5x අඩු කිරීම 4 වාරයක් x ඍණ 1කින්. x ඍණ 1කින් එයාව ගුණ වෙන්නට ඕන. එහෙමනම් ඒ ප්‍රකාශනය සුළු කරපුවාම ඔන්න 5x ඊට පස්සේ ඍණ 4ින් x ඍණ 1 ගුණ කරන්න වෙනවා වරහන් ඇතුලේ තියෙන. මම මේ කියන දේ ඔබ සටහන් කරගන්න. එවිත ලැබෙනවා 5x දැන් ඔන්න වරහන සුළු කරන්න යන්නේ ධනයි ඍණයි ඍණ 4x කින් ගුණ වුණාම 4x ඍණයි ඍණයි ධන ධන 1යි. එහෙමනම් පිළිතුර ලැබෙනවා x ධන 4ක් විදිහට ලවයට. එහෙමනම් අවසන් පිළිතුර ලැබෙනවා මොකද්ද? x ධන 4 බෙදීම x වර්ගයේ ඍණ 1. එහෙම නැත්නම් x ඍණ 1 වාරයක් x ධන 1 විදිහට අපිට ගන්නට පුළුවන්. අනේ එවිට ඒ වීජීය භාග සුළු කිරීමට ලකුණු 3ක් එම වසරේදී පුදේදුවේ ඔබට ඔන්න ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මට පුළුවන් 2019 වසරේ සමගාමී සමීකරණ ගැටලුව විදිහට සාමාන්‍ය පෙළට ලැබුණු ගැටලුවේ පිළිතුරු සාකච්ඡා කරලා ඉවර කරන්න. එහෙමනම් අපි මින් අනතුරුව බලමු දෙදස් විස්ස වසරි කියන්නේ ආසන්නම වසරි ඔබට සමගාමී සමීකරණ ගැටලුව කොහොමද ලැබිලා තියෙන්නේ එම වසරිදි කියලා. ඉතින් දැන් මං මේ වෙලාවේ එකතු වෙන අපේ දුවල පුතාලට මතක් කරන්නේ නැවතත් අද දවසේ මං කතා කරන්නේ සමගාමී සමීකරණ ගැටලු කොහොමද පසුගිය වසරවල ලැබිලා තියෙන්නේ සහ ඒවට පිළිතුරු ගුණ කරගන්නේ කොහොමද කියලයි මම මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් දැන් අවසාන ගැටලුවට අද දවසේ මම ඇවිල්ලා තියෙන්නේ 2020 අවුරුදු සාමාන්‍ය පෙළ දෙවන පත්‍රයේ පස්වන ගැටලුව විදිහටයි ඔන්න ඔබට ලැබෙන්නේ සමගාමී සමීකරණ ගැටලුව. මුලින්ම අපි පොඩ්ඩක් ගැටලුව කියවලා බලමු. කියනවා මෙහෙම. ශාලාවක සුදු නෙළුම් මල් වලින් සහ රතු නෙළුම් මල් වලින් සරසලා තියෙනවා. දැන් මේ ගැටලුව කියවපු පමණින්ම හිතෙනවා ඔබට එහෙමනම් එක විචල්යක් එහෙම නැත්නම් එක වීජීය පදයක් සුදු නෙළුම් වලට අනිත් වීජීය පදය රතු නෙළුම් වලට වෙන්නට ඇති කියලා. මොකද දැන් අපි මේ පැයකට ආසන්න කාලය තුලම අපි ගැටලු හතරක් විසඳලා ඉවරයි. දැන් මේනම් පස්වෙන ගැටලුවයි විසඳන්න යන්නේ. ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි. ආයම කියන්නම් මං එන්නේ පගන්ති මොකද බොහොම වැදගත්. ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි. ඉස්සරහට කියවගෙන යමු නේද? සුදු නෙළුම් මලක් රුපියල් 12ක්ද රතු නෙළුම් මලක් රුපියල් 11ක්ද වේ. සැරසීමට යොදාගත් මෙම නෙළුම් මල් සඳහා වැය වූ වියදම රුපියල් 1600ක්. රෝමිලාකන් කියලාති කියනවා. සැරසීමට යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාව x'ද රතු නෙළුම් මල් සංඛ්‍යාව y'ද ලෙසගෙන තොරතුරු ඇසුරින් සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න. ඉතින් මුලින්ම කියනවානේ මොකද්ද? මෙන්න මෙහෙම කියනවානේ. යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා රතු නෙළුම් මල් සංඛ්‍යාව කියන්නේ y රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 300කින් වැඩි නෑ. තව කොටසක් ඒ වගන්තිය තියෙනවා. මෙහෙම කියමු. ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාව සංඛ්‍යාවේ 3 ගුණය. එහෙනම් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය කියන්නේ 3x. යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා. එහෙනම් 3x කින් රතු නෙළුම් මල් සංඛ්‍යාව y y ව අඩු කරන්නට වෙනවා. අන්න එවිට ලැබෙනවා පිළිතුර කීයද? 100කින් වැඩි නිසා සමානයි 100යි. එහෙනම් ඔන්න පළවෙනි සමීකරණය ගොඩ නගා ගන්න පුළුවන් මොකද්ද? 3x ඍණ y සමානයි 100යි. ඒ වගේම කියනවා මොකද්ද? සුදු නෙළුම් මලක් සඳහා රුපියල් 12ක් වගේම රතු නෙළුම් මලක් සඳහා රුපියල් 11ක් විදිහට තමා මිල නියම කරලා තියෙන්නේ. එහෙමනම් සුදු නෙළුම් මල් සඳහා වැය වුණ මුදල 12x, ඒ වගේම රතු නෙළුම් මල් සඳහා වැය වුණ මුදල 11y. එහෙනම් 12x ධන 11y සමාන වෙනවා වැය වුණු මුළු වියදම වෙන 1600ට. එහෙනම් 12x ධන 11y සමානයි 1600යි. ඔන්න ඔය විදිහට සමීකරණ දෙක, මම නැවත කියන්නම්, සමීකරණ දෙක 3x ඍණ y සමානයි 100යි අපි ආව කියමු පළවෙනි සමීකරණය. 12x ධන 11y සමානයි 1600යි අපි කියමු යාව දෙවන සමීකරණය කියලා. මේ සමීකරණ දෙක ගොඩනගා ගන්නවට පුතේදුවේ ලැබිලා තියෙනවා ලකුණු දෙකක් 2020 වසරේදී. එහෙමනම් දැන් ඊළඟට මොකද්ද කරන්නට ඕන? මේ සමීකරණ දෙකෙහි සංගුණක සමාන කරගන්නට වෙනවා. මේ සමීකරණ දෙකේ සංගුණක සමාන කරගන්නට වෙනවා. ක්‍රම කීපයක් භාවිත කරන්නට පුළුවන්. ඔබ කැමති ක්‍රමයකින් සංගුණක සමාන කරගන්න. සංගුණක සමාන කරගෙන අපි හිතමුකෝ x ඉතිරි වෙන්න සංගුණක සමාන කරගත්තා කියලා. ඉතින් මෙහෙම කර හැකියි. මේකේ පළවෙනි සමීකරණයේ තියෙන 3x ඍණ y සමානයි 100යි නේ. ඒ නිසා මම පළමු සමීකරණය ගුණ කරනවා කීයෙන්ද? 11ෙන්. අනේ විතර ලැබෙනවා 33x ධන 11y සමානයි 1100ක්. දැන් ඔය දෙන්න අපි එකතු කරමු. 33යි 12යි එකතු වුනහම 45යි. එහෙනම් 45යි x සමානයි කීයද? 2700යි. එහෙමනම් 45න් දෙපැත්තම බෙදපුවාම x සමානයි 60ක් කියලා ලැබෙනවා. ඔන්න ඔය විදිහට සංගුණක සමාන කරගෙන x සමානයි 60 කියලා ගන්නවට ලකුණු දෙකක් ආයම වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔබ දන්නවා මොකද්ද කරන්න ඕනේ. x ගේ අගය වඩා පහසු තැනකට එහෙම නැත්නම් වඩා පහසු සමීකරණයට ආදේශ කරන්න ඕන. මම මේ වෙලාවේදී x සමානයි 60 මුල් සමීකරණයට ආදේශ කරන්නම්. පළමු සමීකරණයට ආදේශය. එහෙමනම් 3x ඍණ y සමානයි 100 නේ. අන්න ඒ නිසා මට ලියු හැකි 3 ගුණ කිරීම 60 ඍණ y සමානයි 100යි. ඉතින් ඔබ දන්නවා ඍණ y එහා පැතර ගිනියම විට ධන y වෙනවා. ඒ වගේම 63 න් ගුණ වුණාම 180යි. ධන 100 සමාන ලකුණින් වම් පැත්තට ගෙනාවාම ඍණ 100ක් වෙනවා. එහෙනම් y සමානයි 80ක් ලැබෙනවා. අන්න ඒ විදිහට y ට පිළිතුර ලබා ගන්නවට සංගුණක يعني නිවරදිව ආදේශ කරලා x යාගේ නිවරදිව ආදේශ කරනවට එක ලකුණක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම y සමානයි 80යි කියලා ගන්නවට උන තව ලකුණක් වෙන් කරලා තියෙනවා. ඊළඟට මං කලින් කිව්වා වගේම මේ වසරෙදිත් සුදු නෙළුම් මල් සංඛ්‍යාව 60ක් රතු නෙළුම් මල් සංඛ්‍යාව 80ක් කියලා වගන්තියෙන් ලියලා දෙනවට එක ලකුණක් වෙන් කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට සමීකරණ දෙක ගොඩනැගීමෙන් අනතුරුව x සහ y හොයලා එහි පිළිතුර වාක්‍යකින් ඉදිරිපත් කරනවට ලකුණු 5ක් වෙන් කරලා තියෙනවා. එහෙමනම් මේ සම්පූර්ණ ගැටලුවෙන් ලකුණු කීයක් වෙන් කරලා ඉවරද? සමගාමී සමීකරණෙට ලකුණු 7ක් වෙන් කරලා ඉවරයි. එහෙමනම් අපි ඊළඟට බලමු මොකද්ද කියන්නේ කියලා. රතු නිලුම් මල් සඳහා වියදම් කළ මුදලෙත් සුදු නිලුම් මල් සඳහා වියදම් කළ මුදලෙත් වෙනස රුපියල් 150කට වැඩි බව පෙන්වන්න. ඉතින් ඒක බොහොම ලේසි දෙයක්නේ. දැන් සුදු නිලුම් මල් සංඛ්‍යාව හොයාගත්ත 60යි කියලා. එහෙමනම් අපිට ලියන්න පුළුවන් සුදු නිලුම් මලක් කීයද? සුදු නිලුම් මලක් අපිට දුන්නේ රුපියල් 12ක් විදිහට. එහෙමනම් 60 ගුණ කරන්නට වෙනවා කීයද? 12. ඒ වගේම අපට රතු නිලුම් මල් සංඛ්‍යාව, රතු නිලුම් මල් සංඛ්‍යාව අපට ආවේ 80ක්, රතු නිලුම් මලක් 11යි. එහෙනම් 80 ගුණ කරන්න වෙනවා 11ෙන්. එවිට ලැබෙනවා කීයද? රුපියල් 880ක්. ඒ රතු නිලුම් මල් සඳහා වැයවෙච්ච මුදල. ඒ වගේම සුදු නිලුම් මල් සඳහා වැයවෙච්ච මුදල 720ක් විදිහට ලැබෙනවා. එතකොට මේ දෙන්නගේ වෙනස 880ෙන් 720ක් අඩු කරපුවාම රුපියල් කීයක් විදිහට ලැබෙන්නේ? 160ක් විදිහට. එහෙමනම් අපිට කියනවානේ 150ට වඩා විශාල බව. ඉතින් ඔබ මේ වගේ අසමානතාවයක් පෙන්වන්නට කිව්වොතින් අසමානතා ලකුණ පුරුද්දක් විදිහට භාවිත කරන්න. එහෙමනම් මට ලිව්ව හැකි රුපියල් 160 විශාලයි රුපියල් 150ට වඩා කියලා අසමානතාවයකින් මෙන්න මේ පිළිතුර ඉදිරිපත් කරනවට ලකුණක් ඒ වසරේදී වෙන් කරලා තියෙනවා. ඊළඟට කවමදාකවත් මීට පෙර වසරවලදී නැති විදිහට වෙනදනම් ආවේ අපිට වීජීය භාගයක් එකතු කරන්න, එහෙම නැත්නම් සුළු කරන්නනේ. මේ වසරේදී ඔබට ලැබෙනවා පහත දැක්වෙන සූත්‍රයේ H උක්ත කරන සූත්‍ර භාවිතය. U සමානයි වර්ගමූල 2GH. ඒ කොටසත් අපි සාකච්ඡා කරමු. U සමානයි වර්ගමූල 2GH නම් මේකේ H නේ උක්ත කරන්න තියෙන්නේ. ඔබට මුලින්ම සිද්ධ වෙනවා වර්ගමූල ලකුණ අයින් කරන්න. ඉතින් පුතේදී ඔබ මොකද කරන්නේ? දෙපසම වර්ග කරනවා. එවිට ලැබෙනවා U වර්ගය සමානයි දකුණු අත පැත්තේ තිබ්බ වර්ගමූල ලකුණ ඉවත් වෙලා යනවා නේ වර්ග කරපුවාම 2GH විදිහට. එහෙමනම් දැන් ඔබට පුළුවන් 2G ගෙන් H ගුණ වෙලා තියෙන නිසා දෙපසම 2G ගෙන් බෙදන්න. අන්න එවිට එක් පසක H ඉතුරු වෙනවා, අනෙක් පස ඔබට පිළිතුර ලැබෙනවා U වර්ගය බෙදීම 2G කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපට පුළුවන් 2020 වසර සඳහා අපට ලැබුණු සමගාමී සමීකරණ ගැටලුවට පිළිතුරු ගොනු කරගන්න. පුතේදුවේ ඔන්න ඔය විදිහට අපි පුරා මාස ගණනාවක් රජරට ගුරු ගෙදරත් සමග එකතු වුණා. ඉතින් බොහෝ වෙලාවට මම රජරට ගුරු ගෙදර මේ වසර ඉදිරිපත් කරන අවසන් වැඩසටහන මෙය වෙන්නට පුළුවන්. අන්න ඒ නිසා අපිට මේ වැඩසටහන් ඉදිරිපත් කරද්දී අපට යෝධ ශක්තියක් වුණ නිලධාරීන් පිරිසක් හිටියා. ඔවුන් නම් වශයෙන් නොකිව්වත් ඔවුන්ව මතක් කරන එක මේ අවස්ථාවේදී මම අනිවාර්යයෙන්ම කරන්නට ඕන. ඒ වගේම පුතේදුවේ ඔබටත් යමක් කියන්නට ඕන. අපි මේ වුණ වෙහෙසින් ඔබගේ ඉදිරි සාමාන්‍ය පෙළ විභාගය සඳහා යම් වූ මඟ පෙන්වීමක් වුණා නම් අන්න ඒ තමා මගේ සතුට. ඒවගේම කියන්නට ඕන මම ඉදිරියේදීත් ඔබට පාඩම් ඉදිරිපත් කරනවා මැතමැටික්ස් විත් අසේල නිශ්ශංක කියන YouTube නාලිකාවෙන්. හුඟක් වෙලාවට අපි ඉදිරි විභාගය සඳහා ලැබේවියයි කියන ගැටලු ඒ තුලින් මං ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් එය ඔබට සම්පත් ඇති ලෙස YouTube ඔස්සේ සෙවුම් කරලා ඒ සමග එකතු වෙන්නට හැකි දුවලප දාලා එකතු වෙන්න කියන පණිවිඩෙත් මේ වෙලාවේදී කියනවා. ඉතින් අද දවසින් රජරට ගුරු ගෙදරින් සමු ගන්නටයි මේ කාල හෝරාව එළඹිලා තියෙන්නේ. 2021 වසර ඉතින් ඔබට ලියන්නට නම් වෙන්නේ 2022 වසර දින සාමාන්‍ය පෙළ. ඒ වසරේදී ඔබට ඔබ බලාපොරොත්තු වෙනවාට වඩා ඉතා හොඳින් විභාගයට ශක්තිමත්ව මූණ දීමේ ශක්තිය ධෛර්යය ඔබට ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් උනන්දු වූ ඔබට ඉතා හොඳ ප්‍රතිඵලයක් ගණිතයේ විෂය වගේම සමස්ත විභාගයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉදින් පුතේදුවේ ඔයගොල්ලෝ හැමෝටම සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ අනාගතයකට අඩිතාලම මේ සාමාන්‍ය පෙළ විභාගය තුලින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා.